You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි එම්නම් දැන් අවධානයට ලක් කරමු මේ වෙනකොට ලෝකේ පුරාම සිදුවෙමින් පවතින විශේෂතා මොනවද කියලා. සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට දැන් සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති ජාලාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අයිබෝන් අමල්.
අයිබෝන් දිරුක්ෂි.
අපි මුලින්ම අවධානයට ලක් කරමු මේ වෙනකොට සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන සිම්බාබ්වේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳව. ජනාධිපතිවරණය සහ මහමැතිවරණය දෙකම එකවර පවත්වන ආකාරයක් තමයි අපිට අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා මගින් දැනගන්නට ලැබෙන්නේ. මංගමල්, කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්, අපි මීට කලින් මේ සිම්බාබ්වේ රටේ සිදුවුණු දේශපාලනික පෙරළිය පිළිබඳව කතා බහ කළා පසුගිය වසරේදී. ඒක මේ විශේෂිත කතාබහක් බවට පත් වුණා. මොකද බොහෝ දෙනෙක් හිතුවේ වසර ගණනාවක් තිස්සේ රොබර්ට් මුගාබේගේ පාලනය පෙරලා දමන්නට ඔහු යටතේම හිටිය උප ජනාධිපතිවරයා හමුදා කුමන්ත්‍රණයකින් සැලසුම් කළාය කියලා. කෙසේ හෝ රොබර්ට් මුගාබේ ජනාධිපතිවරයාගේ අත්නෝමතික ක්‍රියාකලාපයේ හේතුවෙන් ඔහු උත්සාහයක් දැරුවා ඔහුගේ බිරිඳට මේ උප ජනාධිපති තනතුර පවරන්නට. එතකොට උප ජනාධිපති තනතුරේ හිටපු එමර්සන් මනගාවා කියන පුද්ගලයාට ජීවිත තර්ජන එල්ලුන නිසාවෙන් ඔහු දකුණු අප්‍රිකාවට පලා ගියා. ඊට පස්සේ එතැන් සිට සිම්බාබ්වේ රාජ්‍ය හමුදාවෙත් සහයෝගය ලබාගෙන ඔහු නැවතත් රටට ඇවිල්ලා මුගාබේ බලෙන් පහ කළා. ඔහු ජනාධිපතිවරයා විදිහට කටයුතු කිරීම ආරම්භ කළා. මේක මේ විශාල ප්‍රවෘත්තියක් විදිහට ඒ දවස්වල කතා බහ වෙමින් තිබුණේ. පළවෙනි වතාවට තමයි ඉන් අනතුරුව මුගාබේ පාලනයකින් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඡන්දයක් පැවැත්වෙන්නේ සිම්බාබ්වේ රටේ. හැබැයි මේකත් මේ වෙනකොට මහා වියවුල්කාරී තත්වයක් බවට පත් වෙලා තියෙනවා. කැරලිකෝරාහර පිළිබඳව වාර්තා වෙනවා. අවසන් ප්‍රතිඵලය සම්බන්ධවත් මතභේදාත්මක වාතාවරණයක් පවතින්නේ. අපි මේ වෙනකොට තියෙන තත්වය පිළිබඳව අවධානයට ලක් කරමු. අමල්, මොකද දැන් සිම්බාබ්වේ මේ ඡන්දයට වෙමින් තියෙන්නේ?
දිලුක්ෂි, මේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ පමාව නිසා තමයි රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වුණේ. මේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී නම් රට පුරාම ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් තිබුණා. මීට කලින් මැතිවරණත් එක්කල බලපුවාම දිලුක්ෂි, මේක පෞගේ දශක හතර ඇතුළතදී රටේ තිබිච්ච සාමකාමීව මැතිවරණයේ හැටියට තමයි ප්‍රකාශයට පත් වුණේ. ඒ එක්කම වෙනදාට වඩා සාධාරණ විදිහට පවත්වයි කියලා ඡන්දය නිරීක්ෂකයන් ප්‍රකාශ කළා. නමුත් ප්‍රතිඵල පමාවීමත් එක්කම තමයි රට පුරාම කැරලිකෝරාල ආරම්භ වෙන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම විපක්ෂය තදින්ම කියා සිටියා මේ මැතිවරණයේදී ඔවුන් ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබුණේ කියලා. මීට කලින් අවස්ථාවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් විපක්ෂය අරගෙන තිබුණට ඒක සනාථ කර ගැනීමේ තිබිච්ච ප්‍රශ්න නිසා තමයි, ඒක මේ ප්‍රතිඵලවල ප්‍රමාදය නිසා තමයි මේ විදිහට යුද හමුදාව යොදන්නට සිද්ධ වුණේ. මුලින්ම පොලිසිය කැරලි මර්ධන කණ්ඩායම් යොදවලා තිබුණත් ඒක ඇත්තටම ප්‍රමාණවත් නොවෙච්ච නිසා පසුව යුද හමුදාව යොදවීමටත් ඒ වගේම යුද හමුදාවට මේ කැරලිකරුවන්ට විරුද්ධව වෙඩි තබන්නට පවා සිද්ධ වෙලා රට ඇත්තටම නැවතත් ඒ අරාජික තත්ත්වයකට පත් වෙන අවදානම ඇති වුණේ.
අමල්, මේ මෙතනදී අපි පොඩි පැහැදිලි කිරීමක් කරගනිමුද? දැන් මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මොකක්ද? ඒ දේශපාලන පක්ෂ දෙකෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණු ප්‍රධාන අපේක්ෂකින් දෙදෙනා කවුද කියලා?
බිලුෂි, මෙතන ඇත්තටම මේ පාලක පක්ෂ හැටියටින්න ජානු PF කියන පක්ෂයේ දැනට ජනාධිපති හැටියටින්න එමර්සන් මනංගාවා තමයි මෙතන ප්‍රධාන අපේක්ෂක හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ.
ඒ කියන්නේ මේ රොබර්ට් මුගාබේගේම පක්ෂය නේද?
ඔව්, දිලුෂි. ඇත්තටම මේ මැතිවරණයේ තවත් විශේෂ කාරණාවක් තමයි දශක හතරකට පස්සේ ප්‍රථම වතාවට සිම්බාබ්වේ රටේ ඡන්ද පත්‍රිකාවේ රොබර්ට් මුගාබේගේ නම සඳහන් නොවීම දශක හතරකට පස්සේ ඔහු මැතිවරණ ඉවත් වෙච්ච ප්‍රථම අවස්ථාව. නමුත් ඔහුගේ පක්ෂය මෙතන තර්ග වදිනවා. ඔහුගේ පක්ෂයේ දැනට නායක එමර්සන් මනංගාවා තමයි මෙතන ඉදිරියෙන් ඉන්නේ. ඔහුට අභියෝග කරන්නේ MDC කියන මූවමන්ට් ෆෝ ඩෙමොක්‍රසි ඩෙමොක්‍රටික් චේන්ජ් කියන පක්ෂේ, ඒ පක්ෂේ නෙල්සන් චමිසා තමයි ඔහුට අභියෝග කරලා තියෙන්නේ. ඉතින් ඔවුන් මීට කලින් ලබාගත්තු නැති ඡන්ද ප්‍රමාණයක් මේ අවස්ථාවේදී ලබාගෙන තියුණා. ඉතින් ඒක තමයි මූලික වුණේ මේ විදිහට රට තුළ නැවතත් ඒ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ගොඩනගෙන්න විපක්ෂය කියා සිටියේ මේක ඔවුන් ලැබපු ජයග්‍රහණයක්. ඔවුන්ගේ ජයග්‍රහණය උදුරා ගැනීමට මනංගාවා ජනාධිපතිවරයා උත්සාහ කරනවායි කියලා.
හොඳයි අමල් ඇත්තටම දැන් අපි බැලුවොත් එහෙම මේ වගේ මේ කලාපීය වශයෙන් සිදුවන දේශපාලනික පෙරළි කොයිතරම් ලෝක දේශපාලනයේ බලතුලනයට බලපානවද කියන කාරණාව පිළිබඳව ඇත්තටම හරිම පුදුම සහගතයි. දැන් අපි කලින් කතා බහ කරපු මේ අප්‍රිකානු කලාපයේ දේශපාලනය වෙනස් වන්නට බලපාන මේ සිම්බාබ්වේ ඡන්දය, ඒ වගේම පාකිස්තානු දේශපාලනයේ වෙනස් වීම තුළින් දකුණු ආසියාතික කලාපයේ සිදුවන පෙරළි පිළිබඳව අපිට ඉදිරියේදී තවදුරටත් කතා බහ කරන්න ඉඩ තබමින් තමයි මේ වෙනස්කම් ලෝකයේ සිදුවෙමින් යන්නේ. ඉතින් අපි කොයි කවුරුත් මේ පිළිබඳව අවබෝධයෙන් සිටීමත් ඉතාමත් වැදගත්. දැන් ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණය පිළිබඳව කතා බහ කරද්දී දැන් ඔහු හිටපු ක්‍රිකට් නායකයෙක්, ඔහුගේ පැරණි හිතමිතුරන්ට මේ අගෝස්තු 11 වෙනිදා පැවැත්වෙන ඔහුගේ මේ දිවුරුම් දීමට සහභාගී වෙන්න යම් කිසි ආරාධනාවක් තියේවිද? ඒ වගේම දකුණු ආසියාතික කලාපයේ විශේෂයෙන්ම ඉන්දියාව ගත්තාම මේ පසමිතුරු රාජ්‍යයන් විදිහට ඉන්න රටවල්, දැන් ඉන්දියාව වගේ රටවල් වගේ ගත්තාම ඔවුන්ට ආරාධනාවක් තියේවිද? ඒ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරු වාර්තා වීමක් වෙනවද මේ වෙනකොට?
ඔව් දිලක්ෂි, මේ වෙනකොට ඉම්රාන් ඛාන් ඔහුගේ ඉන්දියාවේ ක්‍රිකට් සගයන්ට ඒ තමන්ගේ සමාරම්භක උත්සවයට ආරාධනා කළා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම නව්ජත් සිද්ධු, ඒ වගේම කපිල් දේව් කියන ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රබලයන්ට පාකිස්තානයට එන්න කියලා ආරාධනා කළා තියෙන තරක් නෙමෙයි, ඒ ආරාධනාව පිළිගත්ත බවත් වාර්තා වෙනවා. ඊට අමතරව දිලක්ෂ අපිට දැනගන්න තියෙන විදිහට ඉම්රාන් ඛාන්ට බලාපොරොත්තුවක් තියෙනවා මේ සාක් රටවල් වල නායකයන්ට, රාජ්‍ය නායකයන්ට ආරාධනා කරන්න මේ ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයට. ඉතින් මෙතන ප්‍රධානම ආරාධිතය බවට පත් වෙන්නේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝඩි සමග කාශ්මීරය සම්බන්ධයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට තමන් ඕනෑකමින් ඉන්නවා කියන කතාව ඉම්රාන් ඛාන් ඔහුගේ ජයග්‍රහණයත් සමගම ප්‍රකාශයට පත් කළා. ඉතින් මේ රටවල් දෙක අතර මේ තියෙන සීතල යුද්ධය අවම කරලා සාකච්ඡා මාර්ගයෙන් මේ කාශ්මීර ප්‍රශ්නේ විසඳා ගැනීමට පිවිසෙයි කියන බලාපොරොත්තුවත් ඇති වෙලා තියෙනවා ඉම්රාන් ඛාන් බලයට පත්වීමත් එක්කලා. නමුත් ඇත්තටම මේ අවස්ථාවේදී මෝඩි අග්‍රාමාත්‍යවරයාට මේ ආරාධනාව කෙරෙයිද, ඒක කොයි විදිහට ඉන්දියාව ප්‍රතිචාර දක්වයිද කියන කාරණාව පිළිබඳ නොයෙකුත් පරස්පර මත තියෙනවා. නමුත් මේ කලාපීය වශයෙන් ඒ අලුත් දේශපාලන පිටුවක් කරලන්න පුළුවන් කියන බලාපොරොත්තුවත් ඇති වෙලා තියෙනවා.
ඉන්දියාව පිළිබඳව සහ නරේන්ද්‍ර මෝඩි පිළිබඳව කතා බහ කරපු හින්දා මේ කාරණාවත් වඩාත් වැදගත් කාරණාවක් වේවි සාකච්ඡාවට ලක් කරන්න. විශේෂයෙන්ම නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු අගමැතිවරයා බවට පත්වන්නට කලින් සිට ඔහු පිළිබඳව යම් යම් මතභේදකාරී වාතාවරණ ගොඩනැගිලා තිබුණ ඔහුගේ මේ හින්දු ජනයාට ප්‍රමුඛත්වය ලබා දීමේ යම් ක්‍රියාවලි හේතු කොටගෙන ඔහු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන කාලවකවානුවේදී අපි මේ සම්බන්ධව මීට කලින් වතාවලදී සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් මේ පසුගිය සඳුදා දවසේදී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිදුණු යම් කිසි වූ සිදුවීමක් ලෝක අවධානයට ලක් වෙලා තිබුණා. ජාතික පුරවැසිලේඛනයට ඇතැම් පුද්ගලයන් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප වෙලා තිබුණා. විශේෂයෙන්ම 1971 වසරට කලින් මේ පුද්ගලයන් ඇසෑම් ප්‍රාන්තයේ හිටියේ නැත්නම් ඔවුන්ව මේ ජාතික පුරවැසිලේඛනයට ඇතුළත් වෙන්නේ නැහැ කියලා නිවේදනය කිරීමත් සමග. ඉතින් මේ අනුව ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිලියන ගණනක් වෙන ජනතාවට ප්‍රාන්තය තුළ තවදුරටත් ජීවත් වීමේ අවධානමක් තියෙනවා කියන කතාව ගැන ලෝකෙම කතා වෙනවා. මේ සිදුවීම මොකක්ද අමල්? ඇත්තටම මෙතන මේ හින්දු ප්‍රමුඛත්වය ලබා දීමේ අරමුණක් තියෙනවද? මේ පිළිබඳව ලෝකයේ කොහොමද කතා බහ වෙමින් තියෙන්නේ?
දිලක්ෂි, ඇත්තට මේ අසාම් ප්‍රාන්තය කියන්නේ ලංකාවට වඩා ටිකක් වැඩි ජනගහනයක් තියෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම ඉන්දියාවේ තේ වගාවට ඉතාමත්ම සුප්‍රසිද්ධ ප්‍රදේශයක්. මෙතන දිලක්ෂි 1971 පස්සේ මේ ප්‍රදේශයේ පදිංචිට පැමිණි පුද්ගලයන් ඒ පුරවැසි ලේඛනෙන් ඉවත් කිරීමට තමයි රජය තීන්දුව කළ තියෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රාන්තයේ ඉන්න ජනතාව හුඟක් වෙලාවට මේ අසල්වාසී රටවලින් පැමිණි සංක්‍රමණිකයන්, ඒ වගේම හින්දු නොවන අන්‍ය ආගමික අයත් මේ ප්‍රදේශයට ඇතුල් වෙලා තියෙනවා කියන චෝදනාව ඉන්දියාවේ බලධාරීන් කරලා, ඒ අනුව තමයි ඔවුන් මේ ඇත්තටම සංගණනයක ස්වරූපයෙන් සහ පුද්ගලයන් ව්‍යාපදිංචි කිරීමේ මුහුණුවරින් මේ කටයුත්ත කරේ. ඉතින් මෙතනදී මිලියන 30ක අසාම් ජනතාව ඔවුනට අලුතෙන් ඉල්ලුම් පත්‍ර යොමු කරන්න සිද්ධ වුණා තමන්ගේ පුරවැසි භාවය තහවුරු කරන්න. ඉතින් මෙතනදී ඒ ඉල්ලුම් පත්‍ර දඹපු මිලියන 30ක ජනතාවගෙන් මිලියන 4ක් ප්‍රතික්ෂේප වුණා කියලා ඉන්දියන් බලධාරීන් ප්‍රකාශ කළා. ඒ කියන්නේ දැනට ඇසෑම් ප්‍රාන්තයේ ජීවත් වන 140ක ජනතාව ඉන්දිය පුරවැසියන් නොවන බවට පිළිගැනීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ජනතාව රටෙන් නැරපයිද, ඔවුන්ට රටක් රාජ්‍යයක් නැති පුද්ගලයන් බවට ඔවුන් පත්වලා තියෙනද කියන මේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වය මතුවෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ මිලියන 4න් අති බහුතරය මුස්ලිම් ජාතිකයන් හැටියට තමයි හැඳින්වෙන්නේ. ඔවුන්ව ඉන්දියාවේ ජනලේඛන වලින් ඉවත් කිරීමේ කටයුත්තක් හැටියට චෝදනාවක් එල්ලවලා තියෙනවා. නමුත් මේ වෙනකොට ඉන්දිය බලධාරීන් කියනවා මේ පුද්ගලයන්ටත් නැවත ඔවුන්ගේ අභියාචනා ඉදිරිපත් කරන්නට පුළුවන් කරන්න ඔවුන්ට ඔප්පු කරන්න පුළුවන් නම් ඔවුන්ගේ මුතුන් මිත්තන් 1971 කලින් අසෑම් ප්‍රාන්තයේ ජීවත් වුණයි කියලා ඔවුන්ට ඒ පුරවැසිභාවය ලබා දෙනවයි කියලා. අසෑම් ප්‍රාන්තයේ කියන්නේ දුලුක්සි දිගින් දිගටම ඉන්දියාවේ ප්‍රචණ්ඩත්වයේ තිබිච්ච කැරලි කෝරාහර දිගින් දිගටම තිබිච්ච ප්‍රාන්තයක්. ඉතින් මෙතනදී හුඟක් ජනතාව විටින් විට අවතැන් වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට ඒ ලිඛිත තමන්ගේ පුරවැසිභාවය තනාත කරන්න පුළුවන් මේ ලිපිගුණ අවුරුදු 40-50ක් පරණ ලිපිගුණ තාමත් තියෙනවද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. මේක ඇත්තටම මේ පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කටයුත්තක් හැටියටත් දැන් ඇත්තටම ඉතාමත්ම ආන්දෝලනාත්මක කටයුත්තක් හැටියට මේක ඉස්මතු වෙලා තියෙනවා.
අමල් දැන් ඔතනදී තවත් කතාවක් අපිට ඇහෙනවා. දැන් 1971 කලින් හිටිය අය ඔප්පු කරන්න කියන කතාව තුළින් ගම්ම්‍ය වන්නේ වෙනත් කතාවක් කියලත් අන්තර්ජාතිකව කතාබහට ලක් වෙමින් තියෙනවා මා දුටුව. එතරිනුත් ඔවුන් මේ උකහාගන්නේ ඇත්තටම 1971 බංග්ලාදේශයේ ස්වාධීන රාජ්‍යයක් විදිහට පකිස්තානයෙන් කැඩී වෙන්වීමේ ක්‍රියාවලිය. මේ සිවිල් අරගලයේදී බොහෝ දෙනෙක් මුස්ලිම් පසුබිමක් සහිත බොහෝ දෙනෙක් ඉන්දියාවේ මේ ඇසෑම් ප්‍රාන්තයට පලා ආවා. ඒ අය තමයි මේ 71 පස්සේ ඉන්නේ මේ ප්‍රාන්තේ. ඉතින් ඒ නිසා තමයි මේ 71 කියන කඩයිමවුන් යොදලා තියෙන්නේ කියලා. ඇත්තට මේක අර රොහිංයාවරුන්ගේ ප්‍රශ්නය හා සමාන ප්‍රශ්නයක් බවට ඉදිරියේදී පත්වේවි කියලා යම් මනාවැකි පළවෙමින් තියෙනවා. දැන් ඒ සම්බන්ධව යම් කිසි වූ තොරතුරක් අපට වාර්තා වෙනවාද?
අතරම 1971 තෝරගෙන තියෙන්නේ දැන් පාකිස්තානයෙන් නැගෙනහිර කොටස වෙන් වෙන අවස්ථාවේදී ඒ ඊස් පාකිස්තාන් වල හිටපු, එහෙම නැත්නම් දැන් බංග්ලාදේශයේ කියන රටේ හිටපු සෑහෙන පිරිසක් සරණාගතයන් හැටියට එක පැත්තකින් ඉන්දියාවටත් අනිත් පැත්තෙන් මියන්මාරයටත් සංක්‍රමණය වෙලා ඒ මේ රටවල් දෙකේ පදිංචියට ආවයි කියන චෝදනාව තියෙනවා. ඉතින් ඔවුන් ඇත්තටම බංග්ලාදේශ පුරවැසියන්, එහෙම නැත්නම් මේ ඉස්ලාමීය සම්භවයක් තියෙන පුද්ගලයන් මේ අසල්වාසි රටවල් දෙකේ පදිංචි වෙලා තියෙනවා. දැන් මීට කලින් අවස්ථාවකදී දිල්ලුක්ෂි මියන්මාරයේ විසින් මේ පුද්ගලයන් මියන්මාර් ජාතිකයන් නොවේ කියලා ප්‍රකාශයට පත් කළ ඔවුන්ව අද රටක් නැති ජන කොටසක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ රොහිංයා කියන උදවිය අද ඇත්තටම රාජ්‍යයක් නොමැති පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. එවැනිම තත්ත්වයක් මේ ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ සිටින ඒ මුස්ලිම් වරුන්ටත් අත්වෙයි කියන බිය දැන් ඇති වෙලා තියෙනවා. මොකද මේ ඉන්දියාව අලුතෙන් ගත්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ කරපු ඔවුන්ගේ වැඩපිළිවෙල නිසා.
හඳ ඉන්දියාවෙන් පස්සේ අපි දැන් අවධානයට ලක් කරමු ඇමරිකාව. ඇමරිකාවත් හැම සතියෙම වගේ කුමක් හෝ ප්‍රවෘත්තියක් මවමින් තියෙන රටක්, ලෝකේ ප්‍රබල රාජ්‍ය පිළිබඳව කතාබහ කරද්දී දැන් අපි කතාබහ කරමින් හිටියනේ අමල්, මේ ඇමරිකාවේ ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත් වීම හා සම්බන්ධව වන යම් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දුවක් ලබා දුන්නයි පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා කියලා. දැන් මේ පරීක්ෂණය සිදුවෙමින් පවතිනවා මේ වෙනකොට. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් එකවරම මේ පරීක්ෂණය හකුලා ගන්න කියලා යම් කිසි වූ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා අපිට වාර්තාවන්නේ. මොකක්ද මේ සිදුවීමේ අගමුල?
විපක්ෂී ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ඒ ඔව් රුසියාවත් සමග ඡන්දයට බලපෑමක් කරන්න කටයුතු කළාද නැද්ද කියන කාරණාව සෙමීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ විසින් වෙනම ස්වාධීන පරීක්ෂණයක් පත් කරා. ඉතින් මේ පරීක්ෂණය ඒක මෙහෙවන්නේ රොබර්ට් මල කියලා මීට කලින් අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු කරපු විශේෂඥයෙක්. ඔහුගේ පරීක්ෂණයෙන් දිනෙන් දිනම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ අවට ඉන්න පුද්ගලයන් රුසියාව සමග ඇමරිකාවේ ඡන්දයට බලපෑම් කිරීමට කටයුතු කළා කියන ඒ චෝදනාව දිනපතාම එල්ල වෙන පටන් ගන්නවා. ඒ වටපිටාව තුළ තමයි දිල්ලුක්ෂි මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ නීතිපතිවරයාට දැනුම් දීමක් කළා තියෙනවා මේ රුසියාව සම්බන්ධයෙන් කරන පරීක්ෂණය නතර කරන්නට. මේක දිගින් දිගට ඇදීගෙන යෑම ඔහුගේ පාලන තන්ත්‍රයට මේක බලපෑමක් කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරන විදිහට කිසිම විදියකින් රුසියාව ඇමරිකාවේ 2016 තිබිච්ච මේ මැතිවරණයට ඇඟිලි ගැහුවේ නැහැ කියලා. ඉතින් ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වට දිනෙන් දිනම වාගේ දුලුක්ෂි ඒ රොබර්ට් මල ඔහුගේ පරීක්ෂණය හරහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිට්ටු වෙමින් තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ඍජු බලපෑමක් කරලා තියෙන්නේ තමන්ගේ නීතිපතිවරයාට. තමන්ටත් විරුද්ධව යන්න පුළුවන් මේ රෂියන් ඉන්වෙස්ටිගේෂන් කියලා, එහෙම නැත්නම් මේ රුසියාව සම්බන්ධයෙන් කරන පරීක්ෂණය නතර කරලා ඒ කටයුත්ත හමාර කරන්න කියලා.
මේ සතියේදී තවත් ප්‍රධානතම කරුණක් අපිට හවුන ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලින් MH370 මැලේසියානු ගුවන් යානයේ මොකද වුනේ? මීට වසර 4කට කලින් රේඩාර් තීරයෙන් හදිසියෙම මැකී ගිය මේ MH370 ගුවන් යානයේ මොකද වුනේ කියන කාරණාව සම්බන්ධව තියෙන තාමත් නොවිසඳුණු ප්‍රශ්නයක්. අපි දැක්ක මේ සතියේදී මේ MH370 අතුරුදන්වීම සම්බන්ධ වන වාර්තාව නිකුත් වෙනවා. වාර්තාව නිකුත් වීමත් සමගම මැලේසියාවේ සිවිල් ගුවන් සේවා ප්‍රධානියාගේ ඉල්ලාස්වීමත් අපිට අහන්නට ලැබුණා. අමල් දැන් අතර මේ වාර්තාවෙන් නිකුත් වුණු ප්‍රධානතම කරුණු අනිවාර්යයෙන්ම බලපානට ඇති මේ ප්‍රධානියාගේ ඉල්ලාස්වීමට. අපි කැමති මේ වාර්තාවෙන් එළිදක්වලා තියෙන කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න.
දිල්ලුක්ෂ, අතරම මේ MH370 ගුවන් යානය තමයි ගුවන් ගමන් ඉතිහාසයේ ලොකුම අභිරහස බවට පත්වලා තියෙන. මොකද මේ ගුවන් යානය පිළිබඳව කිසිම නිශ්චිත තොරතුරක් නොලැබීම නිසා. ඉතින් මේ අතුරුදහන් වීම සොයා බැලීම සඳහා ඒ පත් කරපු නිල කොමිටිය විසින් මේ වෙනකොට ඔවුන්ගේ අවසාන වාර්තාව එළි දැක්වුවා මේ පෞගේ සතිය. මේ වාර්තාවේ දිල්ලුක්ෂ, ඇත්තටම ගුවන් යානයට වෙච්ච දේ පිළිබඳ නිශ්චිත කරුණක් ඔවුන්ට අනාවරණය කරගන්නට බැරි වෙලා තියෙනවා. නමුත් මෙතන එක සුවිශේෂ කාරණාවක් ඔවුන් පෙන්වලා දීලා තියෙනවා. ඒ තමයි මේ ගුවන් යානය රේඩා පතෙන් ඉවත් වෙන අවස්ථාවේදී මැලේසියානු ගුවන් පාලක කණ්ඩායමුත් ඒ එක්කම ගුවන් යානය ඒ රේඩා පතෙන් ඉවත් වෙන අවස්ථාවේදී ගුවන් යානය සම්බන්ධයෙන් භාරව හිටියේ වියට්නාමයේ ගුවන් පාලක කණ්ඩායම්. මේ දෙගොල්ලම මේ යානය අතුරුදන් වෙන අවස්ථාවේ සිට ගත්තු ක්‍රියාමාර්ගයන් දැඩි විවේචනයට ලක්වලා තියෙනවා. ඒ අවස්ථාවේදී ක්‍රියාවට නගන්නට තිබිච්ච ඒ හදිසි අවස්ථා පියවර නිසි ආකාරයෙන් නොගත්ත නිසා මේ විදිහට ගුවන් යානය අවසානයේ වුණේ මොකද්ද කියන එක හොයාගන්න බැරි තැනට පත් වුණයි කියන චෝදනාව මේ වාර්තාවෙන් එළිදැක්වලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගුවන් පාලකවරුන් තමන්ගේ රාජකාරිය නිසි ආකාරයෙන් කළේ නැහැයි කියන චෝදනාව මත ඒකට වගකීම බාර අරගෙන තමයි මැලේසියාවේ සිවිල් ගුවන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අසරුඩීන් අබ්දුල් රහමන් ඔහුගේ ඉල්ලා අස්වීම දුන්නේ. මේ ඔහු ඉල්ලා අස්වුනත් දිල්ලුක්ෂි 370 ගුවන් යානයට මොකද්ද වුනේ, ඒකේ ගමන් ගත්ත මගින් 239 දෙනාට මොකද්ද වුනේ කියන කාරණාව අපි අද වෙනතුරුත් දන්නේ නැහැ. ඒක සිවිල් ගුවන් සේවාවල අභිරහසක්ම හැටියට තියෙයි කියන විශ්වාසය තියෙනවා. මේ අවුරුදු 4ක වාර්තාවෙනුත් ගුවන් යානය සම්බන්ධයෙන් නිශ්චිත ආකාරයෙන් කිසිම කරුණක් අනාවරණය කරගන්න බැරි වෙලා තියෙනවා.
හොඳයි අමල්, මේ සතිය පුරාම වඩාත්ම කතා බහට ලක්වුණු ලෝක සිදුවීම් සමාලෝචනයට ඔබගේ මෙවර දායකත්වය පිළිබඳවත් අපි ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා සුපුරුදු ලෙසින්. එදින් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.